ගරු උදය ප්‍රභාත් ගම්මන් පිළ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ දිනවල අපි රැට රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දී, උදෑසන පුවත්පත් බලද්දී අපිට හිතෙන්නේ අපි ජීවත් වෙන්නේ පාවෙන අවිගබඩාවකද කියලා. මුළු රටම එකම අවිගබඩාවක් බව තමයි ප්‍රවෘත්ති වලින් අපි දකින්නේ. හැමදාම ඩෙලිග්නයිට් කූරු හම්බෙනවා, ඩෙටනේටර්ස්, බෝම්බ කඩු සිය ගණන්, ඒ වගේම සන්නිවේදන උපකරණ. මුස්ලිම් කටයුතු ඇමතිතුමා නම් කියන්නේ පල්ලිවල කඩු එකතු කරලා තියෙන්නේ පල්ලිය වටේ කැලේ කපන්න කියලා. එතකොට මේ කොම්පඤ්ඤ වීදියේ පල්ලිය වටේ එක තනකොළ ගහක්වත් නැහැ කැලයක් තියා. එහෙමනම් කොම්පඤ්ඤ වීදියේ පල්ලියෙන් කඩු මිටි පිටින් හම්බ වෙන්නේ කෙස් ගස් කපන්නද, එහෙමත් නැත්නම් බෙලි කපන්නද කියලා අපිට එතුමගෙන් අහන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඩෙටනේටර් හම්බ වෙන්නේ පල්ලියට හම්බුණු පරණ අග්ගලා පුපුරවා ගැනීමේ අවශ්‍යතාවයටද කියලා අපිට අහන්න වෙනවා. නිසා අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමාට කියනවා, ත්‍රස්තවාදීන් බේරගන්න මෝඩ තර්ක ඉදිරිපත් කරලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා කියන අනතුරු එඟවීම අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමාට කරනවා. ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, අවි විතරක් නෙවෙයි හමුදා නිල ඇඳුම්, ප්‍රභු ආරක්ෂක ඇඳුම්, මේ සියල්ලට වඩා භික්ෂුන් වහන්සේලා දරන සිවුරු, ඒ වගේම සිංහල නම්ගත්ත පුද්ගලයන් විශාල පිරිසක් මුස්ලිම් පිරිසක් හොයා ගන්නවා. මොකාටද මේ කුරුමානම් අල්ලලා තියෙන්නේ? ISIS කියන බලල්ලත, ඇමරිකානු බලල්ලත යොදාගෙන පාස්කු ඉරිදාවේ සිදු වුණේ ඇමරිකානු කුමර්ථනයක්. එකම දිනේක රට පුරාම බෝම්බ 9ක් පත්තු වුණාම ඒ ජනතාව හැඟීම් බර වෙනවා. මේ අය බලාපොරොත්තු වුණේ 1983 සිංහල දෙමළ කෝලාහලේ වගේ ඉහළ මට්ටමේ සිංහල මුස්ලිම් කෝලාහලයක්. හැබැයි ඉතින් ජනතාව ආවේගේ පිට කරගන්න ඒ කරන කෝලාහලේ ඇමරිකාවට අවශ්‍ය මට්ටම නොවේවි කියලා මේ අය සූදානම් කරගත්ත මුස්ලිම් පිරිසක් සිංහල නම් ගත්ත හමුදා යුද ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා මුස්ලිම් ජනතාවටම පහර දෙන්න මේ එකතු කරගත්ත අවිවලින්. ඒ වගේම ඒ මුස්ලිම් පිරිසක් අතර සිවුරු දරාගෙන ඇවිල්ලා මේ පිරිසට ආශිර්වාද කරන්න. මොකද ලෝකෙට යන පණිවිඩේ, මුස්ලිම් ජනතාවට පහර දෙන්නේ රටේම ආරක්ෂක හමුදාව. මුස්ලිම් ඒ පහර දීමට ආශිර්වාද කරන්නේ භික්ෂුන් වහන්සේලා. එහෙනම් මුස්ලිම් ලෝකෙම හඬක් එනවා, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අනාරක්ෂිතයි, මේ රටට හමුදාවක් කැවලා හරි මුස්ලිම් ජනතාව බේරගත යුතුයි කියලා. එතකොට අපි මේ රටේ ඉඳන් කෑ ගන්නවා මුස්ලිම් හමුදා එවන්න එපෝ කියලා. අන්න එතකොට බටහිර බලවේගයන්ට මග පෑදෙනවා, නෑ නෑ මුස්ලිම් හමුදා නෙවෙයි අපි එන්න කියලා බටහිර සාමසාධක හමුදාවක් ලංකාවට ගොඩබස්සන්. මොකටද මේ ලංකාවට බටහිර සාමසාධක හමුදාවක්? මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇමරිකාවේ ප්‍රධානම බුද්ධි මණ්ඩලයක් වෙන තින්ක් ටැංක් එකක් වෙන හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය මාර්තු මාසේ 14 වෙනිදා 2019 මාර්තු මාසේ 14 වෙනිදා පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කරනවා. මේ පත්‍රිකාවේ මොකක්ද කියන්නේ? රාජපක්ෂවරු දැන් හරිම ජනප්‍රියයි. ඔවුන් ඊළඟ මැතිවරණයෙන් බලයට එන්න යන්නේ. ඔවුන් බලයට එන්න කලින් අප ලබාගත් ජයග්‍රහණ තහවුරු කිරීමට කටයුතු කරගත යුතුයි. මොනවද මේ තහවුරු කරගන්න තිබෙන? ඇමරිකාව ලබාගත් ජයග්‍රහණ, මගහිර වෙලා තියෙන ෆෙඩරල් ව්‍යවස්ථාව. අගමැතිතුමාගේ වචනෙන් කියනවා නම් පාර්ලිමේන්තුවේ ඇතුලේ පොල් ගාමින් තිබෙන ප්‍රතිතස්ත පනත, අතරමඟ නතර වෙච්ච රණවිරු දඩේම. හැබැයි ඉතින් මේව කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයට තව දින 150යි. ඡන්ද කටේ ඕවා කරන්න බෑ. එහෙනම් ඡන්දෙ කල් දා ගන්න ඕනේ. ඡන්දෙ කල් දාන්න මේ රටේ නීතිය හැටියට නම් උතුරයි දකුණයි දෙකම එකට ගිනිගත්ත. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ වචන වලින් කියනවනම් දෙකොන ගිනිගත්ත විලක්කුවක් වෙලා තිබේදීත් 1988 ජනාධිපතිවරණේ පැවැත්තුණා. එහෙමනම් මැතිවරණේ පැවැත්වීම බලහත්කාරයෙන් නතර කරගන්න බට් විදේශීය හමුදාවක් මේ රටේ හිටියොත් විතරයි මේ ඇමරිකාව යෝජනා කරන ලබාගත් ජයග්‍රහණ තහවුරු කිරීමේ වැඩපිළිවෙල කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කාදිනල් තුමා ස්ථානෝචිත ප්‍රඥාවෙන් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය හඳුනගත්තා. එතුමට ඒ සඳහා අවශ්‍ය පරිණතභාවය තිබුණා. කවුද මේ මැල්කම් රංජිත් කාදිනල් තුමා? බිලියන 1.3ක් වෙච්ච සමස්ත කතෝලික ලෝක ප්‍රජාවටම ඉන්නේ කාදිනල්වරු 120යි. ඒ 120 කෙනෙක් තමයි මැල්කම් රංජිත් කාදිනල් තුමා. ඒ විතරක් නෙවෙයි, වසර 500ක ලංකාවේ කතෝලික පල්ලි ඉතිහාසයේම බිහි වෙලා තියෙන කාදිනල්වරු දෙන්නයි. මේ දෙවෙනි කාදිනල් තුමා තමයි මැල්කම් රංජිත් කාදිනල් තුමා. එතුමා තමන්ට තිබුණු ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා පිළිබඳ අවබෝධයෙන් ජනතාව ඉදිරියට ඇවිල්ලා කිව්වා, අහුවෙන්න එපා, මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන එක උණු උණුවෙම රටට කිව්වා. කාදිනල් තුමාගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් සංසුන් වුණු කතෝලිකයන් තමන්ගේ පන්සලේ දේවමයේ පැවැත්වීමට ඉඩ ලබා දුන්නු බෞද්ධයන්, ඒ වගේම තමන්ගේ ජාතියේ වුණත් ත්‍රස්තවාදීන් අල්ලලා දුන්න මුස්ලිම්වරුන් එකට එකතු වෙලා පරාජය කළේ ISIS කුමන්ත්‍රණයක් නෙවෙයි, ඇමරිකානු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අපි ඇමරිකානු කුමන්ත්‍රණයේ පළවෙනි වටයෙන් පරාජයට පත් කරනකොට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔන්න දැන් දෙවෙනි වටේ විදියට අධිකරණයට අතපවන්න පටන් අරන් තිබෙනවා. තමන් වසර 5කට පත් කරගත්ත ගැත්තන්ගේ ඉත්තන්ගේ රූකඩ ආණ්ඩුව පරාජය වෙලා ගෙදර යන්න ළඟයි කියන අනතුරු ඇඟවීම ලැබුණු නිසා ඊළඟට මේ රට පාලනය කරන්න ඇමරිකාව උත්සාහ කරන්නේ අධිකරණය හරහා. කොහොමද ඒක කරන්නේ? මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇමරිකානු තානාපති කාර්යාලය අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන් සඳහා ඇමරිකාවේ වැඩමුළුවක් ලෑස්ති කරා. පසුගිය අප්‍රේල් මාසේ 8 සිට 12 දක්වා ඇමරිකාව පැවතුණු ඒ වැඩමුළුවේ මාතෘකාව මනි ලොන්ඩරින් ඇන්ඩ් රිකවරි ඔෆ් ස්ටෝලන් ඇසට්ස්. වැඩමුළුව පවත්වන්නේ ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවයි FBI ආයතනයයි. මුදල් විශුද්ධිකරණේ නරක නෑනේ අපේ විනිශ්චයකාරතුමාල ඉගෙන ගන්න එක. ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරු 9 මේ වැඩමුළුවට ලංකාවෙන් ඇමරිකාවට යනවා. කවුද මේ විනිශ්චයකාරවරුන්? ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු බුවිනෙක අලුයාර මැතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු AHMD නවාස් මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මැතිතුමා, මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මැතිතුමා, මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මැතිතුමා, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මැතිනිය. ඉතාම සූක්ෂම ලෙස කනිෂ්ඨත්වයේ නොසලකා විශේෂ මහාධිකරණයේ කටයුතු කරන විනිශ්චයකාරවරුන් 3 මේ වැඩමුළුවට ඇමරිකාවේ අරන් යනවා සිංහල අලුත් අවුරුදු නිවාඩුවට. මේ සම්බන්ධීකරණ නිලධාරියා විදියට මේ විනිශ්චයකාරවරුන් සමග මේ වැඩමුළුවට සහභාගී වෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන නිලධාරී පැට්‍රික් ටිලව්. මේ පැට්‍රික් රාත්‍රී භෝජන සංග්‍රහයකදී විනිශ්චයකාරවරුන්ගෙන් අහනවා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙන්රත් මැතිතුමාගේ නඩුවට මොකද වෙන්නේ? විනිශ්චයකාරවරු කියනවා ඒක ඉතාම දුර්වල නඩුවක්. ඒ නඩුව වැරදිකරුවන් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. එතකොට පැට්‍රික් විනිශ්චයකාරවරුන්ට කියනවා, අනිකුත් රජයේ නිලධාරීන්ට ආදර්ශයක් විය හැකි තීන්දුවක් ඕගොල්ලෝ ලබා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කවුද මේ අපි? අපි කියන්නේ ඇමරිකානු ආණ්ඩුව. එතනින් අතර වෙන්නේ නැහැ. දැන් ඔන්න පැට්‍රික් ලංකාවේ අගවිනිසුරු වගේ. ඊළඟට අහනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ. නඩුව මොකද මෙච්චර ඇදෙන්නේ? අන්න අර විනිශ්චයකාරවරු උත්තර දෙනවා, අනේ මේ නඩුවේ අපි දෙන නියෝගවලට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කරනවා. ඒකයි මේ නඩුව ඇදෙන්නේ. නඩුව ඉක්මනින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව තියෙන නඩුව ඉක්මනින් අවසන් කරන්න අවශ්‍ය පියවර අරගන්න කියලා පැට්‍රික් අපේ විනිශ්චයකාරවරුන්ට උපදෙස් දෙනවා. එතන හිටිය දේශප්‍රේමී විනිශ්චයකාරවරුන්ට හරිම කේන්ති. මේ විනිශ්චයකාර එතන හිටිය එක් විනිශ්චයකාරවරයෙක් තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ සම්පූර්ණ සංවාදයේම පටිගත කරනවා. ඒ හඬ පටයක් මට ලැබිලා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විනිශ්චකාරවරුන්ගේ සංවේදී සංවාදය එතන තිබෙන නිසා මම ඒ හඬපටේ සභාගත කරන්න සූදානම් වන්නේ නැහැ. නමුත් මේ මොවුන් මේ උත්සාහ කරේ ශ්‍රී ලංකාවේ අධිකරණයට බලපෑම් කිරීමට. ඒ වගේම එක පැත්තකින් මේක ඍජු අධිකරණයට බලපෑම් කළ අධිකරණයට අපහාස කිරීමක්, අනිත් පැත්තෙන් විනිශ්චකාරවරුන්ගේ රාජකාරියට බාධා කිරීමක්. මේ සියල්ලටම වඩා ලෝකෙට ලොක්ක කියලා හිතාගෙන ඉන්න ඇමරිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණයකට ඍජුවම අතපෙවීමක්. දැන් ඥානසාර හාමුදුරුවෝ අවුරුදු 19කට සිරදඬුවම් නියම කරේ එක් මහේස්ත්‍රාත් අධිකරණයකට අපහාස කළා කියලා. එහෙමනම් මේ පැට්‍රික් ගොයියා ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණයේ කියන ලංකාවේ ඉහළම අධිකරණ තුනටම අතිශයින් බරපතල අපහාසයක් කරලා තියෙනවා. ඥානසාර හිමියන්ට ලබා දුන්නු දඬුවම වසර 19යි නම් පැට්‍රික්ට දබා දෙන්න ඉතුරු වෙලා තියෙන දඬුවම එල්ලා මැරීම නෙවෙයිද? නමුත් අවාසනාවට පැට්‍රික්ට ඥානසාර හිමියන්ට නැති තානාපති මුක්තිය තිබෙනවා. එහෙම නැතිනම් මේ වෙන විටත් මේ පිළිබඳ කම්පණයට කලකිරීමට පත් වෙලා ඉන්න විනිශ්චකාරවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හමාරයි. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පිළිබඳ අපේ විනිශ්චකාරවරුන්ටත් අපිට ප්‍රකාශයක් කරන්න තියෙනවා. විනිසුරුවරුනි, ඔබේ දේශප්‍රේමීත්වය ගැන අපි ආඩම්බර වෙනවා. ඔබ අධිකරණයේ ස්වාධීනත්වයේ රැකගැනීමට කටයුතු කිරීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම ඔබ ඇත්තටම වග කියන්නේ මේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයේ තියෙන ජනතාවටද? එහෙමත් නැත්නම් විදේශීය සංචාර ලබා දෙන ඇමරිකානු ආණ්ඩුවටද කියන ප්‍රශ්නේ දෙස මේ රටේ ජනතාව උත්තරයක් ලබා ගැනීම සඳහා අධිකරණයේ දෙස දැස් දල්වා බලා සිටිනවා කියන එකත් අපි ඉතාම ගෞරවයෙන් මේ රටේ අධිකරණයට සිහිපත් කරනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දැක්කා සංචාරක ව්‍යාපාරයට අත්වෙච්ච ඉරණම ගැන මේ සභාවේ කතා කරලා සංචාරක ක්ෂේත්‍රයට ආණ්ඩුවෙන් සහන මල්ලක් ලබා දුන්නා. මේ බෝම්බ පිපිරීමෙන් අගතියට පත්වෙච්ච කාගේවත් අවධානය යොමු වුණු පිරිසක් ඉන්නවා. ඒ අය තමයි තොරන් හදන අය.
ගරු මන්ත්‍රීතුමා, විනාඩි දෙකක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ තොරන් හදන අය මාස 6කට කලින් තොරණට ලෑස්ති වෙනවා. තොරන් ඇඳලා විදුලි පරිපත හදලා බල්බ් මිලදී අරගෙන ඒ සඳහා ණය අරගන්නව ගෙවල් උගස් කරලා වෙසක් වෙනකොට තොරන් ප්‍රදර්ශනය කරන අය ආධාර එකතු කරලා තොරණ ගහගෙන මේ අයට සල්ලි දෙනවා. මේ අය ණය අරගෙන තොරණ හදලා ඉවරයි. හැබැයි කවුරුවත් දැන් වෙසක් වලට ආධාර එකතු කරන්නේ නැහැ. තොරන් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මේ අය දැවැන්ත අර්බුදයක ඉන්නේ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයෙන් ලබා දුන්නු සහනයම තොරන් නිර්මාණය කරන අයටත් ලබා දීලා ඔවුන් අද මූණපාතින මූල්‍ය අර්බුදයෙන් ගලව ගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි කියලා අපි යෝජනා කරමින් ඒ පිළිබඳ නායකත්වය අපේ බුද්ධ ශාසන ඇමතුමා ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විවාදේ පුරාම කියවුණු නමක් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදුර්දීන අමාත්‍යවරයා. මැයි මාසේ පස්වෙනි ඉඳන් සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙන මේ රටේ යුද අමුදාපතිවරයා කියනවා රිෂාඩ් බදුර්දීන ඇමතිවරයාගෙන් අත්අඩංගුවට ගන්න අය නිදහස් කරන්න කියලා බලපෑම් එල්ල වෙනවා කියලා. මේ බෝම්බ පුපුරව ගන්නේ එතුමගේ පක්ෂයේ භාණ්ඩාගාරිකයේ දුව සහ බෑන, ඒ වගේම පක්ෂ ප්‍රබල අනුග්‍රාහකයෙක් වන ඊබ්‍රහීම්ගේ දරුවෝ දෙන්න අත්අඩංගුවට පත් වෙන එතුමගේ පක්ෂයේ මන්ත්‍රීවරු, සම්බන්ධීකරණ ලේකම්වරු, උපදේශකවරු, තම ටික යන්නේ එතුමගේ අමාත්‍යංශය හරහා ඊබ්‍රහීම්ගේ පුතාගේ කම්මලට. මේ සියල්ල එකට ගත්තාම සිදුවීම් දාමේ පුරාම කියවෙන නමක් තමයි රිෂාඩ් බදුර්දීන් කියන නම. ඒ වගේම එතුමාට එරෙහිව තව චෝදනා ගන්නාවක් තියෙනවා. තමන්ගේ මල්ලි අත්අඩංගුවටපත් වෙනවා. හමුදාවෙන් ගිල පොලිසියට බාර දෙනවා. මන්නාරම් පොලිසියට බලපෑම එල්ල මල්ලිව උසාවියටවත් ඉදිරිපත් නොකර නිදහස් වෙනවා. මේ නිසා ඒ වගේම
දරු මන්තුමා අවසන් කරන්න කාලය අවසන්.
මෙවැනි ත්‍ස්තවාදයේ සමග එතුමගේ නම මෙතරම් කියවෙද්දී අඩුම වශයෙන් එතුමව පොලිසියේ ප්‍රශ්න කිරීමට ලක් වෙන්නේ නැහැ. තම කර්මාන්ත ශාලාවේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රණවිරුව අපේ රණවිරුව ත්‍රස්තවාදයේ වැළැක්වීම පන්තියේ අත්අඩංගුවට අරගෙන මාස 14ක් තියාගත්ත පොලිසිය තම කර්මාන්ත ශාලාවේ සේවකයන්ව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්තියේ නුදෙමු නිසා නිදාස් වෙනවා. නිසා රිෂාඩ් බදුන්ගේ නැමැතුමනි මේ බෝම්බ ප්‍රහාරයේ ඔබේ ඇඟේ සෑම තැන්වලම ඔබේ අත්වල ලේ ඒ ලේ ටික හොදගන්න ඔබ කටයුතු කළ යුතුයි කියන එක රිෂාඩ් බදුන්ගේ නමත්වරයට සිහිපත් කරමින් මේ ත්‍රස්තවාදයේ වගකීම ආණ්ඩුව ලේසියෙන් පැනලා යන්න හදන්න එපා. ඒ වගකීම ගැනීම පමණක් නතර වෙන්නේ නැතුව රට යලි සුරක්ෂිත කිරීමට විපක්ෂය ලබා දෙන සහයෝගය විවේචනාත්මක වෙන්නේ නැතුව ඒ සහයෝගයෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි කියන එක සිහිපත් කරමින් මම නියඳ වෙනවා.
ස්තුතියි. ගරු විජේපාල එටිආරච්චි මන්තුමා.
උලාසනේ
මාට විනාඩි 5ක් තියෙනවා.
විනාඩි 10ක් තිබුණා ගරු මන්ත්‍රීතුමනි.
විනාඩි 5ක් තියෙනවා. විනාඩි 5ක් ඇතුළත විනාඩි 5යි
තියෙනවා. අර කලින් මම කනගාටු වෙනවා ඔබතුමාගේ අනට මම කීකරු වෙනවා. නමුත් අසාධාරණයක් අද මම කතා කරේ විනාඩි 10ක් දෙනවා කියපු නිසා. මොකද කලින් අය ඉල්ල ඉල්ල එක එක්කෙනා ගෙව්වා මෙතන ඇත්තෙත් නැති මන්ත්‍රීවරුන්ගේ වෙලාවන් ගත්තා. මම ඒ ගැන කනගාටු වෙනවා මුලාසනේදී. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම කරුණු කාරණා කීපයක් සඳහන් කරන්නට ඕන. මේ අවස්ථාවේදී අර අපේ වංශ කතාවල තියෙන චේතිය රජුරෝ ගැන මං හිතනවා උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා පට්ටපල් බොරු ටිකක් මෙතන කියලා චේතිය රජුරුවන්ටත් වඩා මේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් පිළිබඳව ආනාවරණය කරලා තිබෙනවා. එතුමා හැමදාම කිව්වේ බොරු. මම දන්නවා ඔබතුමා 113 ගන්නවයි කියලා, හෙට 113 ගන්නවයි කියලා බොරු කිව්වා. එහෙම දෙන්න බෑ මගේ වෙලාව දෙන්න බෑ මන්ත්‍රීතුමනි.
ගම්මන්පිල මන්ත්‍රීතුමා
ඔබතුමා කතා කරලා තියෙන්නේ පොයින්ට් එක දෙන්න
බෑ.
දෙන්න බෑ.
මම ආන්නේ 113 ගන්නවා කියන්නේ මගේ දේශපාලන ජීවිතය කියලා දෙන එකම එක බොරුවක් කියන්නේ. එක බොරුවක් කියන්නේ
ගරු විජේපාල එටිආරච්චි මන්ත්‍රීතුමා,
විජේපාල එටිආරච්චි මන්ත්‍රීතුමා, එයාලා තමයි චේතිය රජුරුවන්ටත් වඩා ඉහළ අය. ලැජ්ජ නැතුව අද කතා කරනවා. අද කියන්නේ නැහැ බුද්ධියංශ ගැන. පහුගිය දවස්වල කිව්වා මෙතන බුද්ධියංශ අරගෙන බරපතල විදියට එයා හිරේ දාලා තියෙනවා. ඒක හතර දෙනා ඉන්නේ හිරේ. ඒකත් තාජුදීන් ඝාතනය, ඒ වගේ එක්නලිගොඩ අතුරුදහන් කිරීම, ඒකම ලසන්ත වික්‍රමතුංග වගේ අය වෙනුවෙන් තමයි එයා ඉන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේවා ගෙනල්ලා ජාතිවාදී අවුස්සලා බෞද්ධ ජාතිවාදියුත් එකයි, Hindu ජාතිවාදියුත් එකයි, මුස්ලිම් ජාතිවාදියුත් එකයි, අන්තවාදියුත් එකයි, රට දෙකට තුනට කඩන්න, රට ගිනි තියන්න, අද මේ පාසල් යන දරුවන්ට පාසල් නොයන්න, පට්ටපාල් බොරු ෆේස්බුක් මගින් යවලා බෝම්බ පිපිරෙනවා, ගුවන්පාලන් ළඟ පුපුරනවා, ඔවගේ නොයෙක් දේවල් කිව්ව ගරු මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි, දැන් මම කියන්න කැමති කන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා, ඔවසයිට් කමිටුවේ කිව්වයි යම් යම් නිලධාරීන් මේ නීති ඇතේ නඩු පවරන්න කියලා. එහෙනම් ඇයි මෙච්චර කාලයක් තිස්සේ මේ ත්‍රස්තවාදය පොලිසිය කිව්වා කියලා, මෙච්චර ත්‍රස්තවාදීන් මේ විදියට හැසිරෙද්දි ඇයි මේ අය අත්අඩංගුවට ගන්න බැරි වුණේ? ඔයි නීති යටතේ ඇයි ඒ අයට විරුද්ධව කටයුතු කරන්න බැරි වුණේ? ඇයි ත්‍රස්තවාදී පිනත විශේෂයෙන්ම මේ පනත් මගින් අර හදිසි නීතිය තියලා ඉවරලා මේවා අපි අත්අඩංගුවට ගත්තේ? රටේ කියන්නේ හැමදාම හදිසි නීති දාලා නඩු පවරන්නද මිනිස්සුන්ට කියන්නේ? අපි කැමැත්තෙන් කරපු එකක් නෙවෙයි මේක. හදිසි නීතිය දැන් මේ ත්‍රස්තවාදී නැති කරන්න. ওই නීති තියෙනවා නම් ওই කියපු විශේෂඥයින්ට මම කියනවා පෞගිය දවස්වල පොල් ගෑවද කියලා මේ නීති තියාගෙන එයට විරුද්ධව කටයුතු කරන්න බැරි වුණා. ඒ තරම් විදේශ රටවලින් නොයෙක් දෙනා ඇවිල්ලිවලා මේ රටේ සටන් පුරුදු වෙලා පාසල්වල දේශන කරද්දී ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන අන්තවාදීන්ට අවශ්‍ය දේශන යම් යම් මුස්ලිම් පාසල් සහ වෙනත් ඒවා පාවිච්චි කරලා කටයුතු කරද්දී එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගන්න බැරි වුණා. නීතියේ සාමය ගැන කතා කරන මහලොකුවට අපට අද කියන්නේ අත දික් කරන්නේ. රටේ ජනාධිපතිවරයා හිටියේ නැහැ. රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට වැඩ බලන්න කෙනෙක් දුන්නේ නැහැ. නීතිය සාමය රටේ කොහෙද? අගමැතිවරේ ඉඳෙද්දි ඒක පාලනය කරන්න බැරුව දීද්දි කරේ මොනවද කියලා දන්නවා? අද ඇවිල්ලා කියනවා කවුරුවත් කියන්නේ ජනාධිපතිවරයාට අස්වෙන්න කියලා. කවුරුවත් කියන්නේ මෙතන ඉන්න. ඒකට කොන්දක් නැහැ. එදා කතා කරපු කිසි කෙනෙකුට කොන්දක් නැහැ. අද කියන්නේ මේ අගමැති අස්වෙන්න ඕන, කැබිනට් එක අස්වන්න ඕන, ඇමතිවරයා අස්වෙන්න ඕන. මේක යකාගේ නීතියක් නේ. එහෙනම් ඉතින් රටක් ඉතුරු වෙන්නේ නැහැ. දෙන්න ඕන කාටද? මේ ඇයට තිබුණා මේ නීති යටතේ මහ ලොකුවට මේ රටේ ත්‍රස්තවාදය ගැන කියපු, අන්තවාදීන් ගැන කතා කරපු පොලිස් රිපෝට් ගෙනල්ලා තමන්ගේ හමුදා ප්‍රධානීන් එක්ක මේ ජනාධිපතිවරයා අතට දෙන මිනිස්සුන්ට තිබුණා. තමන්ගේ දින 57ක් තිබුණා. තමන්ගේ දිනපතාසතක් තිබුණා. හඳපානේ හරි ගෙනල්ලා අගමැතිකම් පත් කළා. ওই විමල් වීරවංශ ඇමති කැබිනට් එකේ සාමක. ඇයි තමන් කරපු දේවල් රනිල් වික්‍රමසිංහ නොකරනම් තමන්ගේ මාස දෙක තුල කරලා අත්අඩංගුවට ගන්න තිබුණා. ඒ නීති නැති නිසා තමයි ගන්න බැරි වුණේ. ඒවා කියන්නේ නෑ අද. අද ඒවා කියන්නේ නැතුව අද චෝදනා කරනවා අපිට. ඒ නිසා තමන්ගේ කාලේ මගේ ළඟ තියෙනවා. මේ තියෙන්නේ මේවා මේ සභාගත කරනවා. තව්හීඩ් ජමන් සංවිධානයක වැඩ කරේ කවුද? මෙන්න මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා මේවා සභාගත කරනවා බලන්න. මම සභාගත කරනවා. කවුද ඉන්නේ? මහින්ද රාජපක්ෂ මහත් එක්ක කණ්ඩායම්. එදා රාජපක්ෂ ආණ්ඩු සමයේ මද්‍රාසා පාසල් ආරම්භ කිරීමට උල්ගල් තිබ්බේ කවුද? ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා ගෝඨාභය රාජපක්ෂ එක්ක කටයුතු කරපු ආකාරය. මෙන්න සමාජ වෙබ්ලොග් අඩවියලින් ගනිපුවා. ඒ විතරක් නෙවෙයි තව තියෙනවා. විල්පත්තුවේ 2011 අපි නෙමේ පාලනය කරේ. 2011 මං කියනවා ගිහිල්ලා කරුණාකරලා මේ නිලධාරීන්ට ගිහිල්ලා පෙන්වන්න මේවා. මෙයා දැකලා නැත්නම් 2011 වසරේ නිකන් කෑ ගහන්න එපා. මේවා බලලා බොරු නම් කියන්න. කවුද මේ පින්තූර? මේවා අපි හදපුවා නෙවෙයි. මේවා හරි. මේ තියෙනවා විල්පත්තුවේ 2011 වසරේ විල්පත්තුවේ වන සංහාරයට ඉඩම් අප්පු වලින් ලියාදී බැසිල් විසින් ඊට මුලපිරු මුල්ගල තියෙන ඒවා. ඒ විතරක් නෙවෙයි තව තියෙනවන. තව තියෙනවන අතක තියාගන්න. මේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග තව්හීඩ් ජමාල් ත්‍රස්තින් 26 දෙනෙකුට ගෝඨා පඩි ගෙවලා අප්‍රේල් 28 2019 අප්‍රේල් 28 අතක තියාගන්න. මේවා කියනකොට රිදෙනවා. හරියට භූමි තෙල් ගෑවිච්ච කැලැන්ඩි වගේ. මේවට දඟලන අයට කියනවා නිකං අරපාන යන්න. කතා කරනවාද මේව ගැන? එදා මේව කරද්දී එදා මේවට වචනයක් කතා කරේ නෑ. වචනයක් කතා කරා නම් ජනාධිපති වන්දිරයට කියලා කනට එකක් ගහලා යවන්නේ. කනට එකක් ගහලා යවන්නේ. අතක තියාගන්න. කයි වාරු ගහනෝ දැන්? එදා පූස් කැටවුවගේ හිටියේ එදා මේ එක්කෙනෙක්වත් කතා කරේ නෑ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි එදා එක්කෙනෙක්වත් කතා කරේ නෑ. පූස් පැටවුවගේ හිටියේ මොකද අල්ලලා කනට ගහලා එළියට දාන ඒ දවස්වල. අද එහෙම නෙමෙයි. අද නිදහස දීලා තියෙනවා. අද ජාතිවාදී වපුරන්න එපා. කෙටි දවසක් කරන්න එපා. මෙයාලා හිතුවේ ආණ්ඩුව කෙලව ගත්ත මේකෙන් කියලා. හිතන්න එපා. මේ වගේ ත්‍රස්ත බෝම්බ තවාවත් ආණ්ඩුව අත්තන්න නෙමෙයි. අපි දැන් මෙතන කියනවා
ගරු මන්තුමා කෙටින් අවසන් කරන්න. ඒ
කියන්නේ ලාවේ ගසීලිය කතා කරනවා. ඒ විතරක් නෙවෙයි
ගරු මන්තුමා කෙටින් අවසන් කරන්න කාලය අවසන්.
මට විනාඩි 5 විනාඩි 2ක් දෙන්න. ඔබ මෙතුමල්ලට දුන්නා. විමල් වීරවංශ මහත්තයාට විනාඩි 10ක් දුන්නා. කාගේවත් අහන්න නැතුව ගරු මූලාසනේ
මන්ත්‍රීවරේ විනාඩි අවසන් කරන්න තව විනාඩියක් දෙන්න. විනාඩි අවසන් කරන්න.
මුතුවා හොඳ මූලාසනේ ඉන්න මන්ත්‍රීවරේ මම ගරු කරන ඔබතුමාට. හැබැයි සංචාරක ව්‍යාපාරයට පොඩි චාන්ස් එකක් දුන්නම දඟලනවා. ඔවා මොන වැඩද කියලා අහනවා. ඇයි වැඩ නැත්තේ? ඇයි වැඩ නැත්තේ? සංචාරක ව්‍යාපාරය තමයි මේ රටේ තුන්වැනි ස්ථාන්ත ජාතික දේහයට වටිනාකමක් දුන්නේ. ඒව වහලා තියන්නද කියන්නේ? ඒව ලයිට් පත්තු නොකර තියන්නේ? ඒව එක කාමරයක් වැහුවත් වහන්න බෑ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම අමාරු වන්නම් වමනේ කරන්න එළියට ගිහිල්ලා.
ගරු මන්ත්‍රී
වමනේ තියනවා නම් එළියට යන්න. වමනේ කරන්න එළියට ගිහිල්ලා ලැජ්ජ නැතුව. මේ රෝගය මේ රෝගිය මොකද්ද?
මෙයට
වමන යනවා මූලාසනේ මන්ත්‍රීතුමනි මේව කියනකොට ගැරඬි වගේ භූමි තෙල් ගෑවිච්ච දඟලනවා. මට කරන්නේ දෙයක් නැහැ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ගරු ඩිලාන් පෙරා මන්ත්‍රීතුමා
විනාඩි 10ක් නේ?
විනාඩි 10ක් තියෙනවා ඔබතුමාට.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රිචඩ් පතිරණ මැතිතුමාගේ දේශපාලන සෙවණේ දේශපාලනේ ආරම්භ කරලා අද ෂෙල්ටොක්ස් ගහපු මීයක් වගේ කතා කරපු කෙනෙක්ට පස්සේ කතා කරන්න ලැබිච්ච එක ගැන මම එක්තරා ආකාරයක සතුටක් සහ අසතුට දෙකම දැනෙනවා. ගරු සභාපතිතුමනි අද මේ පාර්ලිමේන්තුවේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය පිළිබඳව අපි අපේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව කතා කරොත් විතරයි මේ ප්‍රශ්නේ පිළිතුරක් හොයන්න පුළුවන් වෙන්නේ. මම කඩකාටු වෙනවා මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙක් නැහැ. එයා හිටියා නම් හොයයි හොඳයි. මොකද හේතුව මම වැඩියම ආමන්ත්‍රණය කරන්නේ ඒ අය. කබීර් හෂීම් මන්ත්‍රීතුමා එක්සත් සභාපතිතුමා එතුමාට මේ සිද්ධියෙන් පස්සේ කිසිම කෙනෙක්ගේ සැකයක් ඇතුව ඇඟිලි දිගුවෙන්නේ නැහැ. හකීම් මහත්තයාට මේ සමාජයේ කිසිම කෙනෙක්ගෙන් එතුමා මුස්ලිම් විමසයන් ඇඟිලි දිගුවෙන්නේ නැහැ. මස්තා මන්නාරමේ මස්ත්‍රාන් ඇමතිතුමාට කිසිම කෙනෙක්ගේ ඇඟිලි දිගුවෙන්නේ නැහැ. ෆෞන්සි ඇමතිතුමාට කිසිම කෙනෙක්ගේ ඇඟිලි දිගුවෙන්නේ නැහැ. එහෙනම් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරු කීප දෙනෙක්ට පමණ සමාජයේ ඇඟිල්ල දිගු වෙනවා නම් ඒක ගැන මේ මුස්ලිම් වතුර හිතා බලන්නට ඕන. මම මේ කියන්නේ ඒ ත්‍රස්තවාදීන් කියලා නෙවෙයි. මම මේ කියන්නේ ඒගොල්ලෝ බෝම්බ ගහන සම්බන්ධයි කියලා නෙවෙයි. හැබැයි සමාජයේ එකම පක්ෂයේ විවිධ മന്ത്രി මුස්ලිම් മന്ത്രിවරුන්ට ඇඟිල්ල දිගු වෙන්නේ නැතිකොට තව පිරිසක් පමණක් ඇඟිල්ල දිගු වෙනා නිකු වෙනවා නම් ඒ අයගේ හැසිරීම රටාව පිළිබඳව ඒ අයම හිතා බැලුවේ නැත්නම් මොකද වෙන්නේ? මුස්ලිම් ජනතාව කාලයක් තිස්සේ භුක්ති විඳින සියලු සංස්කෘතික අයිතිවාසිකම් නැති කරන්න කියලා විවිධ බලපෑම් ඒවි. ඊයේ අද මේ ආණ්ඩු පැත්තෙන් සහ විපක්ෂ දෙපැත්තෙන් දැන් බලපෑම් ඇවිල්ලා තියෙනවා. මේ රටේ අධිකරණ පද්ධතියේ තියෙන එකම අධිකරණ අපරාධ පද්ධතිය තියෙන එකම අපරාධ නීතියයි. හැබැයි සිවිල් නීති දැන් ගණනාවක් තියෙනවා. රටේ සාමාන්‍ය සිවිල් නීතිය, උඩට නීතිය, මුස්ලිම් නීතිය, දේශපාලන නීතිය දෙපැත්තම කියවුණ ඊයේ අදයි නෑ. රටටම ඕනේ එක සිවිල් නීතියක් කියලා. ඒක ආණ්ඩුවෙන් ගන්නට වඩා හොඳ නැද්ද? මුස්ලිම් නායක කතා වෙලා ඔව් අපි දැන් එහෙම කරමුයි කියනවට බුර්කාව ආණ්ඩුවෙන් අයින් කරගෙන ඉන්නේ නැතුව මුස්ලිම් නායකයෝ එකතු වෙලා ඔව් අපි දැන් අයින් කරනවා කිව්වොත් නේද බෞද්ධ ජනතාවට සහ කිතුණු බැතිමතුන්ට විශ්වාසය ඇති වෙන්නේ? කාටි උසාවිය වැඩියෙන්ම අසාධාරණ ලක්කරන්න කාවද? මුස්ලිම් කාන්තාව. මුස්ලිම් කාන්තාව වැඩියෙන්ම අසාධාරණ ලක්කරන පනතක් උසාවියට කාටි උසාවිය. ඒ නිසා මේ මුස්ලිම් මන්ත්‍රණ මම ආදරෙන් ඉල්ලා හිතනවා කරුණා කරලා බෞද්ධ ජනතාව බෞද්ධ නියෝජිතයෝ කිතුණු මිනිදෝ එන්නේ හැංගීම් ඇවිස්සන ආකාරයට හැසිරෙන්න එපා. ඔබතුමාලා කරන්නේ ඔබතුමාලා නියෝජනය කරන මුස්ලිම් මිනිසුන්ට අපරාධයක්. අද ගිහිල්ලා බදුල්ලේ මුස්ලිම් මිනිස්සුන් අහන්න ඩිලාන් පෙරේරා ඉන්න කාට් එකද කියලා. බදුල්ලේ මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් නානසාවත හාමුදුරුවෝ ප්‍රශ්න ආපු වෙලාවේ කතා කර එකම නායක මම විතරයි. ඒක බදුල්ලේ මුස්ලිම් මිනිස්සු දන්නවා. ඒ මුස්ලිම් මිනිස්සු අද ඉන්නේ බයෙන්. ඒ මුස්ලිම් මිනිස්සු දිහා සිංහල ජනතාව කතෝලික ජනතාව බලන්නේ වපරහෙන්. සෙන්දිල් තොණ්ඩමා නැමැතුමා ඔබතුමාගේ වතුකරේ නියෝජනය කරන නැමැතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දීලා කිව්වා වතුකරේ පාසල් එතුමාට හොරෙන් මුස්ලිම් සමහර උදවිය ගිහිල්ලා විවිධ පන්දිතියන්න පාවිච්චි කරලා තියෙනවා කියලා. වතුකරේ ජනතාව එතකොට ඉන්නේ බයෙන්. මේ කතාව තේරුම් ගන්න වත්තට යන්න ගමට යන්න. එහෙම ගියොත් අද මේ සභාවේ හැසිරිච්ච ආකාරයට මේ සමහර මන්ත්‍රී හැසිරෙන්නේ නැහැ. මේ වෙලාවේ මතක තියාගන්න මේ වෙලාවේ චෝදනාව එල්ලවලා තියෙන්නේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට. මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් බෝම්බ ගහලා මිනිස්සු මැරිලා මිනිස්සු ස්පිටාලවල අඬනවා හැපෙනවා. එයාසේ මේ මාධ්‍ය වලින් කඩු පෙන්නනවා, කිනිසි පෙන්නනවා, තෝක්කු පෙන්නනවා, බෝම්බ පෙන්නනවා. ඒ අයගේ තියෙන ඒ අයගේ තියෙන හැඟීම ඇවිල්ලා මෙහේ අපේ මන්ත්‍ර ප්‍රකාශ කරන තමුන් නාසල නැගිටලා ආයි වලිගි උස්ස ගන්නවා. ලැජ්ජ නැද්ද? තමුන් නාසල මේ නැගිට වලිගි උස්සන්න තමුන් නාසල නියෝජනය කරන මුස්ලිම් ජනතාවයි පෑගෙන්නේ. මම කොටි ත්‍රස්තවාදී තියෙන වෙලාවෙත් මමයි වාසුදේව නානක්කාර මහත්තයයි මේ කොළඹ නගරේ සාමිවරණකල පෙළපාල ගියා. ඥානසාර හාමුදුරුවෝ ඒ වේදිකාවල මට ගැහුවා. මම ඒ නිසා හැමදාම සාමයෙන් පෙනෙන කෙනෙක්, ජාතිය සමගින් පෙනෙන කෙනෙක්. හැබැයි මතක තියාගන්න මන්ත්‍රීතුමාලා, මුස්ලිම් මන්ත්‍රීතුමාලට තියෙනවා විශේෂ වගකීමක්. හැඟීම් වලට වහල් වෙන්න එපා. මොකද මේ සිද්ධිය නිසා අද සැකයට ගොදුරුලා ඉන්නේ සාමාන්‍ය අහිංසක මුස්ලිම් මිනිස්සු. තමුන්නාසලා ඒගොල්ලෝ පාවිච්චි කරලා ඡන්ද දිනන්නේ නැති, තමුන්නාසලා ඒගොල්ලෝ පාවිච්චි කරලා විවිධ දේවල් අවුස්සලා සමහර සිංහල ජාතිවාදීන් කරන ඡන්ද පත්තල පාර්ලිමේන්තු එන්නේ නැති. හැබැයි ඒ මිනිස්සු ජීවත් වෙන්නේ බයෙන්. පල්ලියට යන්නේ නැහැ බයෙන්. තමුන්නාසලා මෙතන නැවත වලිගේ උස්සගෙන කෑ ගහනවා, බෙරි හම්දනවා තමුන්නාසලාගේ බලවුල් පළබුලුවන් කරපන්නගෙන. මොකද මේ වෙලාවේ චෝදනා එල්ලව තියෙන්නේ බෞද්ධ අය මුස්ලිම් පල්ලි වලට ගහලා නෙමෙයි. මේ අය චෝදනා එල්ලව තියෙන්නේ කිතුණු අය මුස්ලිම් පල්ලි වලට ගහලා නෙමෙයි. මට තියාගන්න. චෝදනා එල්ලව තියෙන්නේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ගැන. මම පිළිගන්න ඔක්කොම අය මුස්ලිම් අන්තවාදීන් නෙමෙයි. ඉතින් එහෙම අය නෙවෙයි නම් ඇයි පොඩ්ඩක් ඉවසගෙන අහන් ඉන්න බැරි? ඇයි මේ කියන වේදනාවට අහුන් ගන්න බැරි?
ඇයි ඒ වේදනාව ගැන පොඩ්ඩක් ඉවසන්න බැරි? මොලේ නැද්ද? ඡන්ද ගන්න මොලේ තියෙනවා නම් ඡන්ද ගන්න ජනතාව පාවිච්චි කරනවා නම් මේ වේදනාව අහන් ඉන්න මොලේ පාවිච්චි කරන්න බැරි ඇයි? තමුන්නාසල කිපෙන්න කිපෙන්න තමුන්නාස උඩ පනින්න පනින්න මොකද වෙන්නේ? වෙන්නේ අර අහිංසක මුස්ලිම් ජනතාව තව තවත් බයෙන් සැකෙන් ජීවත් වෙන එකයි. ඒ නිසා තමුන්නාසලගේ වෙනම මුස්ලිම් නීතිය අයින් කරන්න කියලා දෙපැත්තම කියනවා. හැබැයි ඊට වඩා හොඳ නැද්ද? ඒක සිංහල කෙනෙක් කියනට වඩා තමුන්නාසල කතා කරලා මුස්ලිම් නායකයෝ මුස්ලිම් පල්ලිවල නායකයෝ කතා කරලා ඔව් අපි ඒක හිතා බලනවා කියනවා. බුර්කාව ගැන තමුන්නාසල විහිම්ම ස්වේච්ඡාවෙන් කියවන ලස්සන කාටි උසාවිය ගැන ප්‍රශ්නයක් තියෙනවාද? මුස්ලිම් කාන්තාවන්ට වැඩිම අසාධාරණ දෙන කාටි උසාවිය මුස්ලිම් කාන්තාවන්ට ඒ පිළිබඳව නැවත හිතන්න ඕනේ කියලා අපි කියන ලස්සනේ තමුන්නාසල කිව්වොත් එහෙම. ඒ ගැන හිතන්න. ඒ අතරතුර අර ගම්මන් පිළ මන්තුමා කිව්ව වගේ ජාත්‍යන්තර දේශපාලන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නේද අගමැතිතුමාට පිළිස කතා කරන්නේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. කතා කරන්නේ ප්‍රතිදස්ස බලතගෙන්. ප්‍රශ්නයක් දැන් මිනිස්සු මැරිලා තාම පලිතික හදලා නැහැ. කතෝලික පල්ලිය යන්නේ ගෙදර ගිහලා ඔරසන් කියන්නේ. මුස්ලිම් මිනිස්සු පල්ලිය යන්නේ නැහැ. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. මෙතන ගෙන ප්‍රතිසස්තියක් ගෙනගලා. ප්‍රතිසස්ස මත බලතක ඕනේ නැහැ කියලා. ආමිකින් කියනවා, මේකින් කියනවා, එයාෆෝසෙන් කියනවා, පොලිසියෙන් කියනවා, බුද්ධියෙන් කියනවා, එපා, නීතිපති එපා කියනවා. ආරක්ෂකලෙක එපා කියනවා. අගමැතිතුමා නෑ ඕනමයි. හද්දියනේ දැන් ඕන ඒකද? වෙච්ච දේට පිළියම් හොයන්න. පලිටික හදලා දෙන්න. ඉරිදට කතෝලිකයන්ට ගිහිල්ලා
ගරු මන්තුමා විනාඩි දෙකක්
තියෙනවා.
විනාඩි දෙකක් තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු මේ රටේ ලස්සන ජීවත් වුණා. එක 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 වර්ගයක එක පාටක මල් වලට වඩා මල් වත්තක බල් එක එක පාට ලස්සන මල් ගොඩක් ලස්සනයි. ඒක තමයි ලංකාව කියලා කියන්නේ. හැබැයි එහෙව් ලංකාවේ අද මිනිස්සු මැරිලා ඉඳ වෙලාවක අපේ සමහර මන්ත්‍රීවරුන්ට ඒ මිනිස්සුන්ගේ හැඟීම් ඉස්සරහට දානකොට ඒක අහන් ඉන්නවත් ඉවසීමක් නැහැ. එතකොට බලන් ජනතාව කියනවා හරි පේන්නේ මුන් හැසිරෙන හැටි පේන්නේ මුන් කතා කරන්නේ සමහර මේ මුස්ලිම් අමතිවරු තෝ තරදනය කරනවා මාධ්‍යයන් බැලුවත් බමුත් බලාගෙනයි එයා ෂෝක් එක ගෙදර යනවා නෝනා ෂෝක් කියලා කියනවා හැබැයි මන්ත්‍රීවරු කියනවා පේන්නේ අරු කතා කරපු විදිය මාධ්‍යවේදීන්ට ඕවා තමයි බොම්බ ගැව්වේ ඒ නිසා අද අපේ රටේ තියෙන ගින්දර ගොඩක මුස්ලිම් මන්ත්‍රීන් බම කියනවා ඔය ප්‍රතිසස්ස බනත එන්නේ මේ ලෝකෙම ඉන්න මුස්ලිම් ජනතාව පාගෙන ඉන්න ඇමරිකානු ඕනේ කරත කරන්නයි. තමුන්නාස වෙනුවෙන් නෙමෙයි. අගමැතිතුමා ඇමරිකාවට ඕන විදියට ප්‍රසත බලත ගේන්නේ අපේ රටේ ගෙනවන්න එකෙන් වෙන්නේ මොකද්ද? ලෝකෙම ඉන්න මුස්ලිම්වරු පාගා දාන මර්ධනය කරන ඒ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණේ කොටස තමයි ලංකාවේ ප්‍රතිසස බලත කියන්නේ. දැන් තමුන්නාසලා රයිල් එක හොඳට ඉන්න. හැබැයි තව කොච්චර කල්ද? මාස 4ද 5ද 6ද දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මගේ අවසාන ඉල්ලීම මෙච්චරයි. මෙතන දැන් ඉල්ලීමක් කරන ඔක්කොම මන්ත්‍රීවරු ආ දෙන්න ආරක්ෂක ෆොන්ස් එක මහත්තයාට. ව්‍යවස්ථාව දන්නවද? ලංකාවේ ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ඇමතිකම ජනාධිපතිතුමා ළඟ තිබිය යුතුමයි. එතකොට කියයි අයි පොලිස් ඇමතිකම. හරි මම උත්තර දෙන එකට මේ වෙලාවේ
ගරු මන්තුමා කැටියෙන් අවසන් කරන්න.
අවසන්යි. මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ මොන මොලේ තියෙන මන්ත්‍රීවරයාද කියන්නේ ආරක්ෂක ඇමතිකම එක්කෙනෙක් ගාවයි පොලිසිය තව එක්කෙනෙක් ගාවයි තියන්න කියලා. මේ වෙලාවේ ඕනේ ආරක්ෂක ඇමතිකමයි පොලිසිය ඔක්කොම එක්කෙනෙක් ගාව තියාගෙන අගමැතිතුමායි ජනාධිපතිතුමායි රණ්ඩු වෙන වෙලාවක ඒ ඔක්කොම එකතු කරගන්න වැඩ පිළිවෙල යන්න. දැන් මොකද මේ කියන්නේ? දැන් කියනවා අගමැති ජනාධිපති රණ්ඩු ආරක්ෂාව ආමියක තියලා ජනාධිපතිතුමා ළඟ පොලිසියදීම ෆොන්සේකට තවත් රණ්ඩුවක් එතකොට. වැඩි වෙයිද එතකොට? විකාර. ඒ නිසා
මේ වෙලාවේ බොරු දියේ මාළු බාන්න එපා. වැරදි තියනවා වැරදි නිවැරදි කරගන්න.
ජනාධිපතිතුමා
ඇගමැතිතුමා එකතු වෙන්න. ආරක්ෂක ඇමතිතුමා මේ වෙලාවේ පොලිසිය තියන්න ඕනේ. නැත්නම් සම්බන්ධීකරණ අඩු වුණොත් මේ ත්‍රස්තවාදී මර්ධන කරන්න ලැසි වෙන්නේ නැහැ. ඒ නිසා ත්‍රස්තවාදී මර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ මුස්ලිම් අන්තවාදය සහ ජාතිවාදයට අනිත් අන්තවාදී පිළිතුරු දීලා නෙවෙයි ජාතික සමගිය කියන ලේබලය අලෝගෙන මුස්ලිම් නායකයෝ දේශපාලන නායකයෝ මුස්ලිම් ආගමික නායකයෝ පාරට බැහැලා සිංහල කිතුණු සහ හින්දු ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආකාරයට කටේ කිරීම පමණයි ඒ සඳහා තමුන් වහන්සේලාගේ ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි.